ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
පළාත් පාලන මැතිවරණයත් එක්ක ශ්‍රී ලංකාවේ උණුසුම් වෙමින් පවතින දේශපාලනික වාතාවරණය පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරමින් ලාංකීය දේශපාලනය ඇතුළු අනිකුත් වැදගත් තොරතුරු පිළිබඳව සතියේ සමාලෝචනය ඔබ වෙත ඉදිරිපත් කරන අවස්ථාවයි. දැන් සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට පුරුදු පරිදි තොරතුරු වාර්තාකරණයට සූදානම් ඉසිරිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදෑසනක් විරුක්ෂි.
දැන් අපි දිගින් දිගටම කතා වෙවි හිටියන්නේ මැතිවරණය කල් දමයිද නැද්ද, නියමිත දිනට මාර්තු මාසේ 9 වෙනිදාට පැවැත්වෙයිද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. මේක ටිකක් උණුසුම් වෙන ආකාරයක් දැක්කා පසුගිය දින 2-3 තුලදී. ඇත්තටම මැතිවරණය පැවැත්වෙයිද කියන ලොකු සැකයක් දැන් තියෙනවා. දැන් අද ඒ සඳහා බලනකොට සුවිශේෂී වූ දවසක්. මීට කලින් අපි අපේ ශ්‍රාවකයන්ට තොරතුරු වාර්තා කළා විශ්‍රාමික මේජර් ජෙනරාල් වරේක් මැතිවරණය කල් දමන්න කියලා ඉදිරිපත් කළ තියෙන පෙත්සම සම්බන්ධව. ඉතින් අද ඒ පිළිබඳව ගත්තහම සුවිශේෂී දවසක්. එයත් එක්ක මැතිවරණය වටා ගොනු වෙන ප්‍රමුඛතම කාරණා කෙරෙහි තමයි අපේ මූලික අවධානය යොමුවන්නේ. මනෝජ්, මේ වෙනකොට තත්වය කොහොමද?
ඔදිරුක්ෂි, රටේ ආර්ථික අර්බුදයක් මතුවලා තියෙන හින්දා පළාත් පාලන චන්ද විමසීම කල් දාන්න කියලා නියෝගයක් නිකුත් කරන්න විශ්‍රාමික යුදහාමුදා කර්නල් වරයෙක් වෙච්චි WMR විජයසුන්දර මහත්මයා පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ පෙත්සම 23 වෙනිදා විභාගයට ගන්න නියමිත වෙලා තිබුණා. නමුත් ඔහුම තමන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් කරපු මෝසමක් අනුව අද දවසේ මේ පෙත්සම විභාගයට ගන්න නියමිත වෙලා තියෙනවා 20 වෙනිදා. ඒ අනුව ඡන්දයට මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් අධිකරණයේ ලබා දෙන තීන්දුව අනුව. දැන් මැතිවරණය පැවැත්වීම ගැන මේ වෙනකොට තියෙන තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. මැතිවරණ කටයුතු වලට අවශ්‍ය මුදල් මුදල් අමාත්‍යාංශයෙන් ලබා නොදීම, ඒත් එක්කම මැතිවරණ කටයුතු පවත්වාගෙන යන්න තියෙන බාධා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීම හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ මුද්‍රණාලයේ මගින් සිදුවන මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, අර්ජ තෙල් සංස්ථාව ඉන්ධන ප්‍රමාණවත් විදියට ලබා නොදීම, පොලිසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබා නොදීම, මේ ආදී කරුණු අධිකරණයට කියන්න මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දීම දුෂ්කරයි කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂමට දැනුම් දුන්නා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය ගංගාලියනගේ මහත්මියක් කිව්වේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න අවශ්‍ය ආරක්ෂාව නැහැ කියලා කිව්වා. ඒ වගේම අවශ්‍ය මුදල් ලබා දීලා නැහැ කියලා කිව්වා. මේ වගේ කාරණා නිසා මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය පවත්වන්න යම් බාධාවක් පේනවා. රටේ පවතින ආර්ථික දුෂ්කරතා නිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මුදල් ලබා දෙන්න අසීරුයි කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කෙලින්ම මැතිවරණ කොමිෂන් සභාවට කිව්වා. එතකොට නිමල් පුංචිව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ ගැනත් අදහස් දැක්වුවා. ඔහු කිව්වේ දැන් ගිය මාස අපි ගිය සතියේ කතා කරපු විදිහට පෙබරවාරි මාසයට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්නවත් මුදල් ලබා නොදීපු බව සඳහන් කරා. මැතිවරණය පවත්වන්න කොතරම් සුදුසු වාතාවරණයක් තිබුණත් මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරත් මැතිවරණය පැවැත්වීම සඳහා මූලිකව මුදල් අවශ්‍ය වෙනවා. ඒ මුදල් ලබා දීම අසීරු බවත් සඳහන් කරලා තිබුණා. මේ කාරණා ඔස්සේ මැතිවරණය මේ මොහොතේ තියෙන අපහසුයි කියන කාරණය, එම නැත්නම් තමන්ට අවශ්‍ය ප්‍රතිපාදන සපයල නැති බව මැතිවරණ කොමිෂන් සභාව උසාවියට කියන්නේ. ඒත් එක්කම පෙරේද දවසේ තිබුණු උත්සවයකදී රයිල්වේ කොමිෂන්ගේ ජනාධිපතිවරයා සඳහන් කරා ලබන අවුරුද්දේ, එම නැත්නම් මේ අවුරුද්ද මැද භාගයේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. ඒ හරහා ආර්ථික ස්ථාවරභාවයෙන් පස්සේ රටේ ජනතාවට ඕනතරම් ඡන්දෙ දෙන්න, එම නැත්නම් මැතිවරණ පවත්වන්න හැකියාව තිබෙන බව ජනාධිපතිවරයා කිව්වා. ඒ අරින්න මේ මොහොතේ මැතිවරණය කල් දානවා කියන කතාව නෙමෙයි, ඊළඟ වසර මේ වසරේ මැද ආර්ථිකය ශක්තිමත් කරගත්තට පස්සේ ඉතිරි කටයුතු සඳහා සුදුසු බව තමයි උසලාන් කළේ. මේ පිළිබඳව දේශපාලන පක්ෂ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අපි දැක්කා මැතිවරණ කොමිෂන් සභාව කරුණු කියනවා වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාගේ නිකමට පාර්ලිමේන්තුව රැස් වෙන්න කියලා පිළිමක් කරලා තිබුණා. මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් එම නැත්නම් නිසි වටපිටාව සකස්නු කිරීම සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුවේ සිද්ධ කරන්න. ඉතින් ආණ්ඩුව පැත්තෙන් ඡන්ද කල් දාන්න පේන්න උත්සාහ ගන්න බව පේන්න තියෙනවා. ඒත් එක්කම විපක්ෂයේ පැත්තෙන් මේ ඡන්දේ ලබා ගන්න උත්සාහ කරනවා. විපක්ෂය නිතරම වේදිකාව කියන්නේ ආණ්ඩුව ගොඩක් වෙලාවට ඡන්ද තිබ්බේ ආණ්ඩුවට වාසි වෙලාවට, මේක ආණ්ඩුවට වාසි වෙලාවක් නෙවෙයි. ඒ හින්දා මැතිවරණ තියන්න ආණ්ඩුව උනන්දු වෙන එකක් නෑ. හැබැයි විපක්ෂය මැතිවරණ ලබා ගන්න උනන්දු වෙනවා, මැතිවරණ ලබා ගන්න උත්සාහ කරනවා. ඒ හින්දා මේ මැතිවරණය ලබාගෙන විපක්ෂයේ ජයග්‍රහණය කරනවා කියන එක තමයි ජාතික ජනබල වේගය ඇතුළු කණ්ඩායම් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරමින් ඉන්නේ.
අපි දැක්ක මනෝජ් මේ පක්ෂ කිහිපයක් මේට විරුද්ධව උසාවි යන්න පවා මේ වෙනකොට තීරණය කළා තියෙනවා කියලා. ඒ සම්බන්ධව වාර්තාවෙන් තොරතුරු කොහොමද?
ඔව්, ජාතික ජනබල වේගය ඒත් එක්කම සමගි ජනබල වේගය එසේ අදහස් දැක්වීම සිද්ධ කරා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් මොවුන් ඉලක්ක කරලා තිබුණා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒත් එක්කම රජයේ මුද්‍රණාලය අධිපතිනිය. එවැනි කණ්ඩායම් මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා විශේෂයෙන්ම නීතිඥ සංගමයත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. මේ බාධා කිරීම මොවුන් කිසිසේත් අනුමත කරන්නේ නැහැ කියලා ඒ හරහා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙන බව ජාතික ජනබල වේගය, සමගි ජනබල වේගය සහ නීතිඥ සංගමයත් ඔවුන්ගේ විරෝධය ප්‍රසිද්ධිය පළ කරලා තිබුණා.
දැන් මේ මැතිවරණ වේදිකාව දිහා බැලුවාම ඇත්තටම දැන් මේ ප්‍රතිවාදීන් වෙලා තියෙන්නේ ජාතික ජනබල වේගයයි ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂයයි. ඒ කියන්නේ සමගි ජනබල වේගයයි. දෙගොල්ලෝ කිනකාට වාග් ප්‍රහාර එල්ල කරගන්නවා අපි දකිනවා මේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවලදී. ඒ අතරතුරේදී අපි දැක්කා සමගි ජනබල වේගය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තියත් එළි දක්වනවා මේ සතිය තුළදී. දැන් මැතිවරණය පිළිබඳව ගත්තහම මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි ලොකු අපේක්ෂාවක් හිතේ දරාගෙන ඉන්න පක්ෂයක් විදිහට මේ ඉදිරිපත් කරලා තියෙන ආර්ථික ප්‍රතිපත්තිය ටිකක් කතාබහ කිරීම වැදගත්. ඔවුන්ගේ මොකක්ද මේ ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්ම හරහා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන කරුණු මොනවද මනෝජ්? වර්තාවෙන්නේ
The blueprint. ඒක තමයි සමගි ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්තිය. ඔවුන්ගේ ආර්ථික සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුවා. එහිදී තමයි ද බ්ලූ ප්‍රින්ට් කියන ආර්ථික ප්‍රතිපත්තිය ඔවුන් ඉදිරිපත් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් මෙවැනි මන්ත්‍රීවරු මේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සිද්ධ කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරමින් ධනය උත්පාදනය කරන්න සූදානම් වෙන බව හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වා. ක්ෂේත්‍ර කිහිපයක් ඔවුන්ගේ අවධානය යොමු කරලා තිබුණා. විනිවිද භාවය සහ වගවීම, ණය අර්බුදය කළමනාකරණය කිරීම, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලන වෙළඳාම, කර්මාන්ත, කෘෂිකාර්මික සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍යංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය කිරීම, බලශක්තිය සහ මාජන උපයෝගීතා, නිෂ්පාදන සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණය, සමාජ සාධාරණත්වයට හවුරු කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ පොදු යටිතල පාසුකම්. මේ අංශ 10 යටතේ තමයි මේ ද බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්ති ඔවුන් ඉදිරිපත් කරේ. ඔවුන් කිව්වේ කුඩා දූපතක් වන ලංකාවේ ජනගහනය මෙන් විශාල ගුණයක වෙළඳපළවල් ලංකාවට ඔබ්බෙන් තියෙනවා. ඒ වෙළඳපළවල් වල ධනය විශාල වශයෙන් ඒක රාශී වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය, යටිතල පහසුකම්, රාජ්‍ය සේවය වගේ ගොඩක් ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කරලා වැඩි වශයෙන් විදේශීය වෙළඳපළ ඒත් එක්කම විදේශීය ගිවිසුම් හරහා ලෝකයේ සමග එකතු වෙන්න ඔවුන් කටයුතු කරනවා කියලා. ඉතින් මේ ඔස්සේ මේ ලංකාව වැඩිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න ඔවුන් වැඩ කරන්නේ කොහොමද කියන ආර්ථික ප්‍රතිපත්තිය ඔවුන් ඉදිරිපත් කරේ. මේ ආර්ථික වැඩපිළිවෙල මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා 2022 අවුරුද්දේ අගෝස්තු 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරලා සභාගත කරලා තිබුණා. ඒක තවදුරටත් යවත්කාලීන කරලා වර්තමානයේ ඔවුන්ගේ මැතිවරණය සහ වර්තමාන ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙස ආයමත් ඉදිරිපත් කිරීමක් තමයි ද බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්තිය හරහා සමගි ජනබල වේගය ඉදිරිපත් කළේ.
දැන් මේ මැතිවරණයත් එක්ක සිදුවීම් දාම සිදුවෙනවා පක්ෂ අභ්‍යන්තරය තුළත්. එවැනි සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරද්දී මේ සතිය ටිකක් විශේෂිත දෙයක් බවට අපිට දකින්නට තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ පක්ෂ සමාජිකයන්ම අතර තියෙන යම් යම් ගැටන දයසිරි දුමින්ද ගැටුමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ මොකද්ද මේ අභ්‍යන්තරය තුළ සිදුවෙමින් තියෙන්නේ මනෝජ්?
ඔව්, ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ මැතිවරණ ඉලක්ක කරලා යම් විදියට ප්‍රවර්ධන වැඩසටහන් එම නැත්නම් පක්ෂ නායකයින් පක්ෂ සමාජිකත්වයේ හමු වීම සංවිධානය කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් දයසිරි ජයසේකරයි ජාතික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායකයි ඔවුන් දෙන්න අතර යම්මාකාරයකින් පක්ෂය ඇතුළේ තිබුණු ගැටුම කරලියට ආපු අවස්ථාවක් විදිහට අනුරාධපුරයේදී මේ මතුවුණු සිද්ධිය හඳුන්වන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් වන අපේක්ෂකයන් දැනුවත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා අනුරාධපුරයට එන්න නියමිත වෙලා තිබුණා. මේ රැස්වීම සංවිධානය කරලා තිබුණේ තිස්ස කරලියද්ද හිටපු ඇමතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ආසන මට්ටමින් ගිහිල්ලා ජනතාවත් දැනුවත් කරලා තිබුණා. මේ අවස්ථාවේ අපේක්ෂකයෝ කියලා තිබුණා පක්ෂේ මහලේකම්වරයා කියනවා හෙලිකොප්ටරයට ඡන්දෙ දෙන්න කියලා. සමහර දිස්ත්‍රික්ක වලට අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලන්නේ. එතකොට අපි මොකද කරන්නේ, අපිට මොකද වෙන්නේ කියන එක අපේක්ෂකයෝ ඉදිරිපත් කරා. කොමුණත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැනුවත් කරපු දුමින් දිසානායක මන්ත්‍රීවරයා රැස්වීමට යන්නේ නැතුව කොළඹ ඇවිල්ලා තිබුණා. අන්තිමට මේ රැස්වීමක් අවලංගු කරලා තිබුණා. දෑසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා අනුරාධපුරයට ගියේ නැහැ, රැස්වීම අවලංගු කරා කියලා ආසන සංවිධායකවරු පක්ෂ අපේක්ෂකයන්ට දැනුවත් කරා. නමුත් දැනුවත් නොවුණු ඇතැම් අය මේ රැස්වීම ශාලාවට ඇවිල්ලා ඔවුන් දෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට විරෝධය පළ කරලා තිබුණා. ඉතින් මේ තත්ත්වය තමයි වාර්තාවන. විශේෂයෙන්ම දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ආණ්ඩුවට යයි අමාත්‍යදුර ලබා ගැනීම වගේ අදහසකුත් සමාජය තුළ තියෙනවා. අනෙක් එක සාමාන්‍ය විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම් වලට සහ අවස්ථාවලට සහභාගි වෙන්නේ නැහැ, ආවත් කලින් නැගිටලා යනවා වගේ අවස්ථාත් සාකච්ඡා කරලා තිබුණා. ඉතින් තාම ආණ්ඩුවට ගිහිල්ලත් නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලත් නැහැ, ඉවත් කරලත් නැහැ. ඒ අතරේ තමයි මේ පක්ෂයේ මහලේකම්වරයා සමග පවතින ගැටුම යම් ආකාරයකින් මතුවුණු තත්වයක් හැටියට පහුගිය සතියේ අනුරාධපුරයේදී සංවිධානය කරපු රැස්වීමේදී මතුවුණේ.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ශ්‍රී ලංකීය දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී අපි දකිනවා මේ විශ්වවිද්‍යාල මට්ටමේ සිට ශිෂ්‍ය ව්‍යාපාර හරහා තාරුණ්‍ය ශ්‍රී ලංකීය දේශපාලනයට යොමු කරලීමේ ව්‍යාපාර ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගෙන මේ ශිෂ්‍ය ව්‍යාපාර හරහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශපාලනය ක්‍රියාත්මක වෙනවා එක්තරා අන්දමකින්. මේ පිළිබඳව සලකා බැලුවාම එක්තරා වකවානුවකදී ජනතා විමුක්ති පෙරමුණට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර හරහා දැඩි බලයක් පැවතුණා. පසුව පෙරටුගාමි පක්ෂය විදිහට ඔවුන්ගෙන් කොටසක් කැරී ගියාට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැන් මේ ශිෂ්‍ය ව්‍යාපාර හරහා ශිෂ්‍ය දේශපාලනයේ වැඩි බලය තියෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ යලිත් බලය අල්ලන්න කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එහෙමනම් ඒ සම්බන්ධව ක්‍රියාකාරීත්ව කොහොමද සිදුවෙමින් තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීන් හරහා? මොනවද මනෝජ් වාර්තා වෙන තොරතුරු?
පොදු දිනෘක්ෂ අපි දැක්කා ඇතැම් විශ්වවිද්‍යාලවල පහුගිය කාලේ ගැටුම් ඇති වුණා. ඒවා නවක සිසුන් සහ ජ්‍යෙෂ්ඨයින් අතර තියෙන ගැටුම් විදිහට සමහර අවස්ථාවලදී අහන්න දකින්න ලැබුණා. විශ්වවිද්‍යාල පැත්තෙන් බැලුවොත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ සබරගමු විශ්වවිද්‍යාලවල මේ තත්ත්වය තිබුණා. නමුත් දැනෙන විදිහට වාර්තා වෙන විදිහට මේක ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටගාමි සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගම් අතර තියෙන ගැටුම් විදිහටක් වාර්තා වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරය තුළ සාකච්ඡා වෙච්ච විදිහට යම් ආකාරයකට පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතර තියෙන ශිෂ්‍ය ව්‍යාපාරවල බලය ජනතා විමුක්ති පෙරමුණ පැත්තට කේන්ද්ර කරගැනීමේ උත්සාහයක් මේ වෙලාවේ තියෙනවා කියලා වාර්තා වෙනවා. මාර්තු මාසයේ විතර වෙද්දී සියලු ශිෂ්‍ය සංගම්වල බලය ජනතා විමුක්ති පෙරමුණ සතු කරගන්න කියලා දැනුම් දීලා තියෙනවා කියලා බුද්ධි අංශත් යම් විදිහට තොරතුරු වාර්තා කරගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ හින්දා ආරක්ෂක ප්‍රධානීනුත් ජනාධිපතිවරයාටත් මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන් ගලවා ගන්නත් යම් උත්සාහයන් තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට ජාතික ජනබල වේගයේ දේශපාලන වැඩපිළිවෙලට සමගාමීව මේ විශ්වවිද්‍යාල ඇතුලේ ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. ඒ බලය පෙරටුගාමි සමාජවාදී පක්ෂය සපු යම් ආකාරයකට තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැත්තට මාර්තු මාසයේ අවසාන වෙද්දී ලබා ගන්න තියෙන උත්සාහයක් හැටියට තමයි මේ තත්ත්වය හැඳින්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධ වන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම් මෙතනින් ඉදිරියට. අපි දකිනවා දැන් පසුගිය කාලවකවානුවේදී රජය යම් බදු නීති රීති පැනෙව්වා රටේ ආර්ථිකය ඉහළ නංවාලීමේ යම් වැඩසටහන් මාලාවක් විදිහට. එයිනුත් ප්‍රධාන වශයෙන් කැපී පෙනුනේ ජනතාවගේ වැටුපට ඉදිරිපත් කරන ලද බදු ක්‍රමෝපාය. දැන් මේට දැඩි විරෝධයක් අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ. බොහෝ අය විදේශගතවීමට පවා උනන්දුවක් දක්වනවා, විශාල බදු මුදලක් රජයට ගෙවන්න සිදුවෙනවා, මේ ගන්න වැටුපෙන් කිසිම තේරුමක් නැහැ කියන අදහස පෙරදරි කරගෙන, ඒ අතරතුරේදී වැඩවර්ජනය මාලාවකුත් සැලසුම් කරන්නට යනවා කියලයි වාර්තා වෙන්නේ, මේට විරෝධතාව දැක්වීමේ අභිලාෂයෙන්. කවුද මේ සූදානම් කරන්නේ, මේ කොහොමද සැලසුම් කළා තියෙන්නේ, කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා සැලසුම් කළා තියෙන්නේ කියලාද තොරතුරු දැන් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
ඔව්, මේ අලුත් බද්දු ප්‍රතිපත්තිය ජනතාවට එහෙම නැත්නම් වෘත්තිකයන්ට දරා ගන්න අමාරුයි කියන එක ඔවුන් අවස්ථා කීපයකට සඳහන් කරලා තිබුණා. එක පැත්තකින් නිසියාකාරයෙන් ආදායම් උත්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා, සමහරුන්ට නිසියාකාරයෙන් වැටුප් ලැබලා නොදෙන තත්ත්වයක් තියෙනවා, රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා, උද්ධමනය වැඩි වෙලා තියෙනවා, ඒ වගේ තත්ත්වයක් ඇතුලේ බදුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මත ඔබත් කිව්වා වගේ රටේ වෘත්තිකයන් රට අතහැරලා යන ස්වභාවයක් තියෙනවා. ඔවුන්ට අර ඉස්සර වගේ විදේශ නිවාඩු ලබා දෙන්නේ නැත්නම් ඔවුන් සම්පූර්ණ රාජ්‍ය සේවයෙන් ඉවත් වෙලාම, එහෙම නැත්නම් ඔවුන් සේවය කරන තැන්වලින් ඉවත් වෙලාම රට අතහැරලා යන්න සූදානම් වෙන තත්ත්වයක් පේන්න තියෙනවා. රට ඇතුළෙත් මේ තත්ත්වය පිළිබඳව යම් විරෝධතා තියෙනවා. ඒ අනුව තමයි මේ රජය පනවන තියෙන බදු සංශෝධන වලට විරෝධය පාලා මේ බදාදා ඉඳලා, එහෙම නැත්නම් 22 වෙනිදා ඉඳලා රට පුරාම කළු සතියක් ප්‍රකාශයට පත් කරන්න මේ වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව තීරණය කරලා තියෙන්නේ. මේ ගැන සාකච්ඡා කරන්න පහුගිය 16 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ වුණ රැස් වෙලා තිබුණා. මේ බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡා කරන්න, ඛනිජ තෙල්, වරාය, විදුලිය, ජලය, බැංකු මේ වගේ ක්ෂේත්‍ර ගානක වෘත්තීය වේදීන් එකතු වෙලා තිබුණා. ඔවුන් කියලා තිබුණේ බදු ගෙවන්නේ නැහැ කියලා කියන්නේ නැහැ, බදු ගෙවන්න තමන් සූදානම්. නමුත් අපි දැනුත් බදු ගෙවනවා, උද්ධමනයෙන් වෘත්තිකයන්ගේ බෙල්ලටම තොණ්ඩුව දාලා තියෙන වෙලාවක මේ මොහොතේ ගෙනාව බදු සංශෝධන අවශ්‍ය කර ගන්න කියලා තමයි ඔවුන් නිලියම් කරන්නේ. ආණ්ඩුව බදු පනත හකුලා ගන්න අවශ්‍යයි, වරාය වැඩ කරන්නේ, බැංකු වැඩ කරන්නේ, තෙල් සංස්ථාවේ වැඩ කරන්නේ, එතකොට ජන සම්පාදන මණ්ඩලය වැඩ කරන්නේ නැහැ, රටම ඇනහිටින තත්ත්වයක් තියෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කරනවා. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් සඳහන් කළේ දෙවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දාමයක ආරම්භය මාර්තු මාසේ මුල් සතිය පටන් ගන්නවා. ඉතිහාසයේ මේ රටේ වෘත්තිකයන්ට ද්‍රෝහි වෙච්චි, මේ රටේ ජනතාවට ද්‍රෝහි වෙච්චි ආණ්ඩුවට තමන්ගේ විරෝධය පළ කරනවා කියලා ඔවුන් සඳහන් කරා. යනුව බැලුවට පස්සේ වෘත්තිකයන් බොහෝමයක් පාරට බහින්න මාර්තු මාසේ සූදානම් වෙනවා. ඒකේ ආරම්භයක් විදිහට මේ 22 වෙනිදා ඉඳලා කළු සතියක් ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපි දකිනවා දැඩි උත්සාහයක් දරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් පවත්වන සාකච්ඡා යම් කේන්ද්‍රීය ස්ථානයකට රැගෙන ඇවිල්ලා ඩොලර් බිලියන 2.9 මුදල ලබා ගැනීම සඳහා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉදිරිපත් කරන ප්‍රධානතම කොන්දේසි අතරින් එකක් තමයි පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍යයි කියලා. දැන් මේ කාරණාව සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර කඹෑදිල්ලක් තියෙනවා කියලා අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන්ම සාකච්ඡා කළා. දැන් මේ වෙනකොට ඇමරිකාව යම් අවසන් තීරණයකට ඇවිල්ලායි කියලායි වාර්තා වෙන්නේ. මේ ශ්‍රී ලංකාවට සුබදායකද නැද්ද? එතකොට අනිත් පාර්ශවයේ චීනය අමනාප වෙයිද නැද්ද? ඊට අමතරව ශ්‍රී ලංකාව කොතනද ඇමරිකාවේ මේ අලුත් තීරණයත් සමග හිටගෙන ඉන්නේ? එයත් අවධානය යොමු කළ යුතු කාරණාවක්. අපිට මොනවද මේ පිළිබඳව වාර්තා වෙන මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු?
ඔදිලුක්ශ්‍රී ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වෙච්ච චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන් ලබා දෙන සහාය පිළිබඳව විධිමත් සහතිකයක් ලබා දීලා නැති වුණත් ලංකාවට ණය අනුමත කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව චීනය ස්ථිරවම ඒ පිළිබඳව ප්‍රකාශ කරලා නොතිබුණා. අර ඔබ කිව්ව මුදල ඇමරිකන් ඩොලර් බිලියන 2.9 මුදල ශ්‍රී ලංකාවට ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. චීනයේ ණය සහතිකය නැතුව ලංකාවට ණය අනුමත කරන්න ඒ අනුව ජාත්‍යන්තර අරමුදල සලකා බලමින් ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ. දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් තියෙන රටකට ණය හිමියා විසින් ආධාර අවහිර කිරීම වැළැක්වීම ඉලක්ක කරලා තියෙන අවස්ථාවක ණය කොන්දේසි සපුරාලන්න තියෙන කැපවීමක් පෙන්නුම් කරලා තියෙන අවස්ථාවක ගන්න තීරණයක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. දැනට අපි දැක්කා පැරිස් ක්ලබ් එක ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහයෝගය ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. චීනය නිල සහතිකයක් ලබා දීලා නැහැ. ඉතින් එවැනි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරම කලින් සඳහන් කරපු තත්ත්වය යටතේ ලංකාවට ණය ලබා දෙන්න සලකා බලමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක යම් විදිහක සුබදායක ප්‍රවෘත්තියක්. ණය අමරිකන් ඩොල බිලියන් දෙකයි දශම නවය කියන්නේ කොච්චර මුදලක් කොටත් ඒ හරහා තියෙන විශ්වාසය මත අනෙකුත් රටවල් සහ රාජ්‍ය සංවිධාන ලංකාවට තවදුරටත් ණය ලබා දෙන්න සූදානම් වෙනවා කියන ප්‍රවෘත්තියත් එක්ක බැලුවට පස්සේ මේක යම් සාධාරණ සාධනීය තත්ත්වයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සහ ආර්ථිකය එවැගේම අනෙකුත් ප්‍රධානතම කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් මේ තොරතුරු අපිට වාර්තා කළාට. ලබන සතිය සඳහා අපි අලිත් මේ විශේෂාංගයේදී හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි.
ආයුබෝවන්. බොහොම ස්තුතියි දිලෝෂ්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.